SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද සිකුරාදා වෙනකොට මේ ගෙවිලා යන සතියේ අලුත් තොරතුරු මොනවාද ලෝකේ පුරාම සිද්ධ වෙන. අපි ඒ සම්බන්ධව දැන් කතා බහ කරමු සුපුරුදු විදිහට ලෝ වටා විශේෂාංගෙන්. දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම්ෙන් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට සුබෝදාසන කායිබෝවන්.
සුබෝදාසන කායිබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම අවධානය යොමු කරමු විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් වැදගත් වෙන සමස්ත ලෝකයේම අවධානයත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ යොමු වෙලා තියෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඒ වාර්තාව පිළිබඳව අපි දන්නවා. මීට කලින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 34 වෙනි සැසිවාරයට සහභාගී වෙලා සභාව ආමන්ත්‍රණය කරනු ලැබුවා. ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් යම් යම් කරුණු ඉදිරිපත් කළා. අපිට දැන් මේ වෙනකොට වාර්තා වෙනවා අමල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. මේක තාම ප්‍රකාශයට පත් කළ නැහැ. නමුත් වාර්තාව සූදානම්. මේ සම්බන්ධව මොනවද අපිට වාර්තාවන්නේ?
දිලක්ෂි, මෙතන මේ වාර්තාව එළි දැක්වෙන්නේ සයිඩ් කුමරුගේ තනතුර දරන පුද්ගලයාට. ඒ කියන්නේ මහ කොමසාරිස්වරයාට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ගෙනාපු යෝජනාවෙන් කියවලා තිබුණ ඔහු 2017 මාර්තු මාසේ වෙනකොට ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් ප්‍රගතිය සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් සපයන්නට ඕනේ කියලා. මේ වගේම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඔහුට දන්වලා තිබුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් කරන්නට කියලා. ඉතින් මේ ලිඛිත ප්‍රකාශයේ මේ වාර්තාව නිල වශයෙන් මේ වෙනකොට එළි දක්වලා නැති වුණාට පිටු 17කින් සමන්විත මේ වාර්තාව දැනට ජනමාධ්‍යට ලැබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ ඒ ප්‍රතිචාරය ලබා දෙන්නට මේක නිල වශයෙන් එළි දැක්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයත් එක්ක මේක ප්‍රකාශයට පත් කිරීමට තමයි නියමිතව තියෙන්නේ.
එතකොට අමල් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද දැනට මේ වාර්තාවන තොරතුරු වලට අනුව මොන වගේ දේවල්ද මේකෙන් කියවෙන්නේ, මොන වගේ දේවල්ද නිර්දේශ කරලා තියෙන්නේ කියලා?
අතර මෙතන නිර්දේශ තමයි දිලෘක්ෂි වැදගත් කියලා අපිට දකින්න පුළුවන්. මොකද මේකේ සමාලෝචනයක් තියෙනවා පහුගිය අවුරුදු දෙක ඇතුළතදී ශ්‍රී ලංකාව ගත්ත පියවර. මෙතනදී සයිඩ් කුමරු සඳහන් කරනවා ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියලා, විශේෂයෙන්ම සංහිඳියාව සම්බන්ධයෙන්. ඒක පැසසුමට ලක් කරලා තියෙනවා. විතරක් නෙමෙයි, අතරම මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය තවත් දිරිගන්වන්නට ඕනේ කියන යෝජනාවත් කරලා තියෙනවා. ඒ එක්කම ඔවුන් කියා සිටිනවා ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් මේ වෙනකොට කිසිම ප්‍රගතියක් ලබලා නැtei කියලා. මෙතන නිර්දේශයක් හැටියට ශ්‍රී ලංකා රජයට බොහොම ප්‍රබලව ප්‍රකාශ වෙන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කියලා හිතන අයව නීතිය ඉදිරියට පමුණවන්නට විදේශීය විනිශ්චයකාරවරුන්ගේ සමන්විත හයිබ්‍රිඩ් උසාවියක් පිටවන්නට කියන කාරණාව. ඒ උසාවියට විදේශිකයන්ගේ සහභාගීත්වය ඇතිව, ඒ කියන්නේ නඩුව මෙහෙවන්නට අපි කියන මේ ප්‍රොසිකියුටර්ස්ලා හැටියට විදේශිකයන්ගේ සහභාගීත්වය ඇතිව මේ කාරණාව කරන්නට කියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලංකාව මෙතෙක් නව රජයත් ප්‍රතික්ෂේප කරපු කාරණාවක්. නමුත් ඒක නැවතත් නිර්දේශයක් හැටියට මහ කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලට මේක ලබා දීලා තියෙනවා. කවුන්සිලයේ අදහස මොකක්ද කියලා අපිට කියන්න බෑ. නමුත් කවුන්සිලයට මේක යෝජනාවක් හැටියට ඔහු දැන් ඉදිරිපත් කරලා තියෙනවා.
මීළඟ ප්‍රධාන කාරණාව තමයි මේ සතිය වෙනකොට සමස්ත ලෝකයේම වික්ෂිප්ත භාවයට පත් කරපු CIA සංවිධානය විසින් යම් යම් පුද්ගලයන්ගේ තොරතුරු ඒකරාශී කිරීම සඳහා පාවිච්චි කරන ලද ක්‍රමවේදයක් පිළිබඳව Wikileaks වෙබ් අඩවිය විසින් නිරාවරණය කිරීම. මේක මේ සමස්ත ලෝකයේම විමතියට පත් කළා නැවත වතාවක් අර එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ කතාන්දරයෙන් පස්සේ. මේ යම් යම් පුද්ගලයන්ගේ දුරකථන, ස්මාර්ට් TV මේ වගේ දේවලුත් හැක් කරලා යම් ආකාරයකින් තොරතුරු ලබා ගැනීමක් සිදු කළායි කියලා මේ CIA සංවිධානය විසින්. අපි මීළඟට මේ සම්බන්ධව අවධානය යොමු කරමුමල්. CIA සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මොන වගේ අභිමතාර්ථයක් ඇතුවද ඇත්තටම CIA මේක කරලා තියෙන්නේ?
ඇත්තටම මේ තොරතුරු එළි දක්වලා තියෙන්නේ CIA එකේ ඇතුළත පුද්ගලයෙක්, එහෙම නැත්නම් මේකට සම්බන්ධකමක් තියෙන පුද්ගලයෙක් කියලා තමයි මේ දැනට සැක කරන්නේ. මේ වෙනකොට ලිපි ලේඛන 9000කට වැඩි ප්‍රමාණයක් CIA සංවිධානය ඔවුන් පාවිච්චි කරපු මෙවලම්, විශේෂයෙන්ම මෘතුකාංග, ඒ කියන්නේ මේ කම්පියුටර් සොෆ්ට්වෙයාර්, ඒ වගේම ගෙවල් වල එදිනෙදා පාවිච්චි කරන උපකරණ භාවිතා කරලා පුද්ගලික කරුණු පිළිබඳ රජය තොරතුරු රැස් කිරීමේ කටයුත්තක් කළා කියන එක තමයි මෙතනදී අනාවරණය කළා තියෙන්නේ. ඇත්තටම මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ CIA සංවිධානයේ මේ විදිහට සූක්ෂමව ගෙවල් වල තියෙන ටෙලිවිෂන් යන්ත්‍ර, ඒ වගේම සමහර විට අපේ මේ ඉලෙක්ට්‍රික් කෙටල් වගේ දේවල් බ්ලූටූත් වගේ පාවිච්චි කරන මෙවලම් භාවිතා කරමින් ගෙවල් ඇතුළේ තියෙන රහස් තොරතුරු දැන ගැනීමට CIA සංවිධානය කොහොමද ඒක කළේ කියන කාරණාව. ඇත්තටම මෙතන වඩා වැදගත් වෙන්නේ කොයි වගේ මෙවලම්ද CIA ආයතනය පාවිච්චි කළේ මේ තොරතුරු එක්රස් කරගන්න කියන එක, ඒ කාරණාව එලි දක්වලා තියෙනවා. ඉතින් අද මුළු ලෝකයටම බලාගන්න පුළුවන් කොහොමද CIA සංවිධානය මේ තරම් සූක්ෂම විදියට සාමාන්‍ය ජනතාවගේ දත්ත ලබා ගත්තේ කියන එක.
අමල්, එතකොට දැන් මේ Wikileaks එකේ ප්‍රධානියා ජුලියන් අසාන්ජ් හෙළිදරව් කිරීමක් කළා තියෙනවාද මේ ඔහුගේ වෙබ් අඩවිය මගින් මේ CIA එකේ හැකින් ටූල්ස් මොනවද කියලා?
ඔව්, ඇත්තම දෙලක්ෂ ඒ හැකින් ටූල්ස් පමණක් නෙමෙයි, ඒ මෘදුකාංගවල අපි කියන මේ කෝඩ් එක මොනවද, ඒ කෝඩ් එක තමයි අවශ්‍ය වෙන්නේ මේක වෙන කෙනෙකුට ඒ මෙවලම් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒ මෙවලම් කවුරු හරි පාවිච්චි කරනොත් ඒවා වළක්වන්නටත් අපි මේකේ කෝඩ් එක දැනගෙන ඉන්නට ඕන. ඉතින් ඒ සියලුම තොරතුරු ජුලියන් අසාන්ජ් ඇත්තම පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා. ඔහු මේ තොරතුරු වල සෑහෙන ප්‍රමාණයක් දැනටමත් ඔහුගේ වෙබ් අඩවියෙන් එළි දක්වලා තියෙනවා මේ ලිපිලේඛන 9000ක් තුලින්. නමුත් ඊට අමතරව ඔහුට තවත් දැනට ඔහු අනාවරණය නොකරපු කරුණු තියෙනවා. ඒ තොරතුරු ඔහු ඇත්තටම මේ විද්‍යුත් උපකරණ නිෂ්පාදකයන්ට ලබා දෙන්නට දැන් කටයුතු කරනවා. මොකද එතකොට විද්‍යුත් උපකරණ නිෂ්පාදකයන්ට ඒ කෝඩ් එක ලබා ගත්තොත් ඔවුන්ට ඒ තමන්ගේ වෙළඳපොළට එවන ඒ භාණ්ඩවල ඒ තියෙන දුර්වලතා මගහැරලා පහසුවෙන් ඒවා හැක් කරන්න බැරි විදියට ඒවා නිෂ්පාදනය කරන්න කටයුතු කරනවායි කියලත් දැනට ප්‍රකාශ කරලා තියෙනවා.
අමල්, එතකොට මේ යම් කිසි ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් කෙනෙකුට දැන් මේ අපි පළවෙනි වතාවට අහන්නේ TV එකක් හැක් කරන්න පුළුවන්. දැන් ඔබ කලින් සඳහන් කළා විදුලි කේතල් පවා පාවිච්චි කරලා තියෙනවා දැන් පුද්ගලයන්ගේ නිවෙස්වල තියෙන කියලා. මේ දේවල් කොහොමද කරලා තියෙන්නේ ගැනත් ජුලින්න සංජ් ප්‍රකාශයක් කරලා තියෙනවාද?
ඔව් දිලුෂි, මෙතන ඇත්තරම මේ TV කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ස්මාර්ට් TV කියන එහෙම, ඒ කියන්නේ අන්තර්ජාලය හෝ රැහැන් රහිතව යම් ජාලයකට සම්බන්ධ කරන උපකරණයක් මේ විදිහට හැක් කරන්න පුළුවන් කියන එක තමයි ඔහු ප්‍රධාන වශයෙන්ම අනාවරණය කළා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රික් කෙටල් වුණත් අද ඇත්තටම දුරස්ථ පාලකයකින් එහෙම නැත්නම් බ්ලූටූත් වගේ උපකරණ වලින් වැඩ කරන ඔය කොෆි මේකර්ස් වගේ දේවල්, ටී මේකර්ස්, ඒ ඉලෙක්ට්‍රික් කෙටල්ස්, ඒ එවැනි දේවලුත් මේ විදිහට හැක් කරන්න එහෙම නැත්නම් පිටස්තරයට ඒවට අනවසරයෙන් ඇතුළු වෙන්න පුළුවන් කියන කාරණාව ඔහු කියලා තියෙන්නේ. ටෙලිවිෂන් සම්බන්ධයෙන් මේ කාරණාව විස්මතු වෙන්නේ විශේෂයෙන්ම මේ ස්මාර්ට් ටෙලිවිෂන් කියන එහෙම නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන් රූපවාහිනී යන්ත්‍රවල තමයි මේ විදිහට හොර රහසේ ඇතුල් වෙලා ඒ නිවෙස් වල තියෙන රහස් දැනගෙන තියෙන්නේ.
එතකොට හෙලිදරව් වීමක් වෙලා තියෙනවද? මොන වගේ පුද්ගලින්ගේද මේ රහස් හෙලිදරව් කරගෙන තියෙන්නේ කියලා CIA එක?
ඇත්තරම දිලුක්ෂි, ඒ මෙතන තියෙන්නේ CIA සංවිධානයේ තියෙන හැකියාව හෙලිදරව් කිරීම මිසක්ක ඇත්තරම කොයි කොයි පුද්ගලයන්ද මේක ඉලක්ක කරගත්තේ කියන කාරණාව හරියට තවම අපිට දැනගන්නට නැහැ. නමුත් පේන විදියට CIA සංවිධානයට තිබිලා තියෙනවා මේ විදියට ඕනෑම පුද්ගලයෙකුගේ ඕනෑම අවස්ථාවක ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබුණා, සහ ඒ හැකියාව උන් ලබා ගත්තේ කොහොමද කියන එක දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක නිසා CIA සංවිධානයට ලොකු බාධාවක් වෙලා තියෙනවා. මින් ඉදිරියට මේ කාරණාව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන, මොකද දැන් ඔවුන් පාවිච්චි කරපු ක්‍රමවේදයන් දැන් අනිත් අය දන්න නිසා එය වැළැක්වීම සඳහා දැන් සියලුම දෙනාම ලහිලයියේ ඒකට කටයුතු කරන නිසා CIA එකට අලුතෙන්ම පටන් ගන්න වෙනවා මේ කාරණාව ඉදිරියට ගෙනියන්න නම්.
අපි මීළඟට තවත් ආන්දෝලනාත්මක කතාවක් පිළිබඳව අවධානයට ලක් කරමු. ඔබ දන්නවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධව මතුවුණු ගැටලුකාරී වාතාවරණය පසුගිය කාලවකවානුවේදී, විශේෂයෙන්ම මුස්ලිම් පසුබිමක් තියෙන රටවල් හතකට යම් කිසි වූ තහනමක් පැනවුවා ඒ ජනතාවට ඇමරිකාවට ඇතුළු වෙන්න බැහැයි කියලා, ඊට පස්සේ සරණාගතීන් සම්බන්ධව තවත් තහනමක් පැනවුවා දින 120ක, දැන් ඊට පස්සේ ඕක ඇමරිකාවේ නීතිඥවරුන් විසින්ම එක්තරා උසාවියක් මගින් ගන්නා ලද ඒ නීතිමය නියෝගයක් අනුව ඒ තීන්දුව අභියෝගයට ලක් කළා, ඒක වාරණයට ලක් කළා. මීට කලින් සතියක කතා බහ කළා ඔබට මතක ඇති, ඩොනල්ඩ් ට්‍රම්ප් නිකන් ඉන්නෙත් නෑ, ඔහුත් වෙනත් ආකාරයකින් අනියමාර්ථයෙන් නැවත වතාවක් මේක ක්‍රියාත්මක කිරීමේ යම් සූදානමක ඉඟිය අපිට පළ වෙනවා කියලා. දැන් ඉඟිය හොඳටම එළිදරව් වුණා මේ සතිය වෙනකොට. ඔහු තවත් අලුත් සංක්‍රමණ නීතියක් පනවන ලැබුවා, රටවල් කිහිපයකට නැවත වතාවක් ඇතුළු වෙන්න බැහැ කියලා ඇමරිකාවට. අමල්, අපිට පැහැදිලි කිරීමක් කරනවද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නැවත වතාවක් කලින් කරපු දේම සිදු කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා? මොකද කලින් කරපු තීරණය පරාජයට පත් වෙලා තියෙන වකවානුවක.
දිල්ලුක්ෂි ඇත්තටම ඔහු අර රටවල් හතකට මේ විදිහට ඒ තහනම පැනෙව්ව අවස්ථාවේදී ඒක උසාවිය අභියෝගයට ලක් වුණාට පස්සේ ඔහු ඇත්තටම උත්සාහ කළා ඒ පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන්නට. නමුත් ඒ අභියාචනයත් අසාර්ථක වුණා. එතනදී ඔහු රටවල් හතට අමතරව ඒ රටවල් හතේ පුරවැසිභාවයේ තියෙන නමුත් ද්විත්ව පුරවැසිභාවයේ තියෙන ඇමරිකානු පුරවැසියන්ටත් ග්‍රීන් කාඩ් එහෙම නැත්නම් ඇමරිකාවේ පදිංචි වීමට අයිති තියෙන පුද්ගලයන්ටත් මේක බලපෑවා. ඒ නිසාවෙන් තමයි උසාවිය මේක නිෂ්ප්‍රභා කළා දැම්මේ. ඉතින් දැන් අලුතෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් මේ තහනම පනවලා තියෙනවා. හැබැයි ඔහු විශේෂ වෙනස්කමක් කරලා තියෙනවා දිල්ලුක්ෂි. මෙතන මීට කලින් අවස්ථාවේදී රටවල් හතකට මේ තහනම පැනෙව්වට මේ අවස්ථාවේදී ඒ රටවල් හතෙන් එකක් වන ඉරාකය මේ ලයිස්ට්ුවෙන් ඉවත් කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට දිල්ලුක්ෂි ඇමරිකාවේ හවායි දූපතේ හවායි ඒ ප්‍රාන්ත රජය මේ වෙනකොට මේක අභියෝගයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ තීන්දුවත් ඉතාමත් කෙටි කාලයකදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ මුලින් සැරේ වගේම මේ වතාවෙදිත් අපිට බලා ගන්නට පුළුවන් මේ විදිහට ඒ ප්‍රාන්ත රජයන් විසින් නැවතත් මේ නියෝගය අභියෝගයට ලක් කිරීම.
අමල් අපිට වාර්තා වෙන්නේ අර කලින් තිබුණු රටවල් ටිකම නැවත වතාවක් තියෙනවායි කියලා. සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය. දැන් මේකෙන් ඉරාකයේ ඉවත් වීමටත් යම් කිසි වූ හේතුවක් තියෙනට පුළුවන්. මොකක් කියලාද වාර්තාවන්නේ?
ඔව්, ඒක ඇත්තම දිල්ලුක්ෂි. මොකද ඉරාකේ ඇමරිකන් හමුදාව සම්බන්ධ වෙලා සදාම් හුසේන්ට විරුද්ධ වේ කරපු යුද්ධයත් ඊට පසුව ඇමරිකාවේ හමුදාවට සෑහෙන ඉරාක පිරිසක් සහාය ලබා දුන්නා. ඔවුන් ඇමරිකන් යුද හමුදාව සමග සේවය කරපු පිරිසක් ඉන්නවා සිවිල් වැසියන්. ඔවුන්ගේ ජීවිතවලට තර්ජන තියෙන නිසා ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිය ලබාවේ ලබා දීමට මීට කලින් අවස්ථාවල කටයුතු කරලා තියුණා. ඉතින් ඔවුන් ඇමරිකාවට එන එක වැළැක්වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය නිසා. ඉතින් ඒ එතනත් ඇත්තටම ඔවුන්ගෙන් වැඩ අරගෙන පසුව ඔවුන් අතහැර දැමීම ඔවුන්ට කරන විශාල අසාධාරණයක් කියන චෝදනාව මැද්දේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඉරාකයේ මේ තහනමෙන් ඉවත් කරලා තියෙන්නේ. මොකද දැන් ඒ ඉරාක වැසියන්ට ඇමරිකාවට ඇතුල් වීම ඒ දොර දැන් විවෘත කරලා තියෙන්නේ ඒ කාරණාව නිසා.
ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා බහ කළා ඉරාකයේ මෝසුල් නගරයේ ගුවන් තොටුපළ අත්පත් කරගන්නට ඉතාමත්ම ආසන්නයි රජයේ හමුදාවන් විසින්. ඉන් අනතුරුව බොහෝ වෙලාවට ඉරාකයේ රජයේ හමුදාවන්ට තියෙන බලය වැඩි වෙන්නට බොහෝ උදුරට ඉඩකඩ තියෙනවා. මොකද මෝසුල් කියන්නේ ඉරාකයේ ප්‍රධාන නගරවලින් එක්තරා නගරයක් වන නිසා. දැන් අපි බලමු මේ සතිය වෙනකොට රජයේ හමුදාවන් කොයිතරම් දුරකට මේ ක්‍රියාදාමය සාර්ථක කරගෙන තියෙනවද, ඉරාකයෙන් වාර්තා වෙන තොරතුරු මොනවද කියලා මේ ISIS මර්ධනය සම්බන්ධයෙන් නම්.
ඔව් දිලුක්ෂි, අතරම දැන් මේ වෙනකොට ඒ මෝසුල් නගරයේ සෑහෙන ප්‍රදේශයක් හමුදාව අත්පත් කරගෙන තියෙනවා. ඒ එකම වාර්තා වෙනවා දිලුක්ෂි, මේ IS සංවිධානයේ සටන් මෙහෙවපු IS සංවිධානයේ අලුත් නායකයා වන අබු බකර් අල් බග්දාදි කියන පුද්ගලයා ඔහු මෝසුල් නගරයෙන් පලා ගියයි කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් හැටියට තමයි ඉරාක හමුදාව හඳුන්වන්නේ. ඉතින් මෙතන ඉරාක හමුදාවටත් සෑහෙන ඇමරිකන් බටපිරිසකගේ සහයත් ලැබෙනවා. ඇමරිකන් බටපිරිස ඍජුවම මේ යුද්ධයට සම්බන්ධ නොවුනට ඒ උපදේශකයන් හැටියට ඉරාක හමුදාව පසුපස ඉඳගෙන ඒ උපදෙස් ලබා දෙනවා. ඒකම ඒ තාක්ෂණික සහාය ලබා දෙනවා කියලා වාර්තා වෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට ඉදිරි දින කීපය තුළදී ඒ මෝසුල් නගරය සම්පූර්ණයෙන්ම ඉරාක හමුදාව යටතට අත්පත් වෙයි කියන අදහසක් තියෙනවා. නමුත් අල් බග්දාදි ඒ ප්‍රදේශයෙන් පලා යාමත් එක්කලා ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ IS ලබා දුන්න ඒ ප්‍රතිරෝධය සෑහෙන දුරට අඩු වෙයි කියලා ඉදිරි දින කීපයේදී.
හොඳයි මල්, අතට මේත් එක්කම වාර්තා වෙනවා ISIS සංවිධානයේ තවත් ක්‍රියාදාමයක් පිළිබඳ මේ ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිතව මේ වෛද්‍යවරයෙක් විදිහට වෙස් වලාගෙන ආපු ISIS අවි අත දරාගත් පුද්ගලෙක් එහි සිටපු පුද්ගලයන්ට සිදු කරපු වෙඩිතැබීමක් නිසා පුද්ගලින් විශාල සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙනවා. මේ ක්‍රියාදාමය පිළිබඳවත් අපිට මොනවද අලුතින් වාර්තාවන්නේ?
දිල්ලුක්ෂි, ඇත්තට මේක අලුත් ප්‍රවණතාවයක් ඇෆ්ගනිස්තානයේ. මොකද මෙතෙක් කල් ඇෆ්ගනිස්තානයේ රජයට විරුද්ධව ප්‍රධාන කැරලිකාර කණ්ඩායම හැටියට කටයුතු කරේ තලිබන්වරු. දැන් තලිබන්වරුන් අභිබවාගෙන පහුගිය අවුරුදු දෙක ඇතුළතදී IS සංවිධානය ප්‍රබල වෙමින් තියෙනවා ඇෆ්ගනිස්තානයේ. ඉතින් අපි අර මෝසුල් නගරය ගැන කතා කරපුවම මෝසුල් නගරයේ ඔවුන්ට බලය අහිමි වීමත් එක්කම ඔවුන් අනෙකුත් ප්‍රදේශවල මේ විදිහට තමන්ගේ සටන් උත්සන්න කිරීමක් තමයි දකින්නට තියෙන්නේ. මේක ඇත්තටම කාබුල් නගරයේ ප්‍රථම අවස්ථාව. රෝහලකට පුද්ගලයන් වෛද්‍යවරුන් හැටියට ඇඳගෙන ඇවිල්ලා රෝහල ඇතුළෙදී මේ විදිහට මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල කිරීම, අතරම මේ මරාගෙන මරණ ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමයෙන් ඔවුන් තමන්ගේ ඉදිරියට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළා තියෙනවා. 38 දෙනෙක් එම ස්ථානෙම මිය ගියයි කියලා වාර්තා වුණා. ඒ වගේම 70කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඉතින් මේක කාබුල් නගරේ ඇතිවෙච්ච භයානකම ප්‍රහාරය හැටියට හඳුන්වන්නේ. මොකද මේක IS සංවිධානයේ මේ වෙනකොට ඒකේ වගකීමත් බාර අරගෙන තියෙනවා.
එවගේම තවත් ඛේද වාචකයක් වාර්තා වෙනවා ගෝතමාලාවෙන්. ගෝතමාලාවේ දැරියන් සිටපු ළමා නිවාසයක ඇතුණු හදිසි ගින්නක් හේතුවෙන් එතනත් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙන්නේ. මේ සම්බන්ධව අපිට වාර්තා වෙන්නේ මොනවද අමල් අලුතින්ම කරුණු?
ඔව් දිලුක්ෂ, අතර මෙතන මේ ජීවිතක්ෂර පත්වෙච්ච සංඛ්‍යාව 20ක් කියලා දැන් වාර්තා වෙනවා. මුලින්ම තිබුණේ ඊට වඩා අඩු සංඛ්‍යාවක් කියලා. නමුත් මේ ළමා නිවාසයේ තුල ඒ වුණ දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් මෙතන හිටියයි කියලාත් වාර්තා වෙනවා. ඒ ළමුන් මේ ළමා නිවාසයේ බලධාරීන් එක්ක ඇති කරගත් ආරවුලක් නිසා ළමා නිවාසයේ හිටපු කාන්තා ළමයින් විසින්ම තමන්ගේ මැට්‍රස් ගිනි තියලා විරෝධතාවයක් දක්වපු බවක් වාර්තා වෙනවා. ඒ ගින්න ඇත්තටම පැතිර යාම නිසා තමයි මේ දරුවන් මේ විදිහට ජීවිතක්ෂයට පත්ුනේ කියලා වාර්තා වෙන. ඉතින් මේ පිළිබඳව දැන් ගෞතමාල බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒ මූලික පරීක්ෂණ වලින් හෙළිවලා තියෙන්නේ ඒ ඇතුළේ හිටපු ළමයි විසින්ම ඇති කරපු ගින්නක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට විශාල සංඛ්‍යාවක් දැවිලා ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ.
මේ සතිය තුළ ලෝකයේ පුරා සිදුවෙමින් පවතින ප්‍රධාන සහ සුවිශේෂී කාරණා පිළිබඳව අපි අද දවසේදී අවධානයට ලක් කළේ ලෝ වටා විශේෂාංගය තුළින්. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි සුපුරුදු ලෙසින් ස්තුතිය පළ කරමින් සමුදෙනවා. ලබන සතිය සිකුරාදා හමුවෙමු අමල්. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂ.